ගරු අනිල් ජයන්ත ඇමතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
බොහොමත්ම ස්තුතියි නියෝජ්‍ය කාර්යක සභාපතිතුමීනි. මේ ඉදිරිපත් කරන ගෞරව රවි කරුණානායක මහතා ඉදිරිපත් කරන පෞද්ගලික යෝජනාව කොහොමද ව්‍යවසායකත්වයේ පදනම් කරගෙන ව්‍යවසායකත්වයේ හරහා ආර්ථිකය සංවර්ධනය කරන්න, රට සංවර්ධනය කරන්න දායක කරගත යුතු එක් ක්ෂේත්‍රයක් වෙනේ මූල්‍ය ආධාරෝ මූල්‍යනය කිරීම පිළිබඳ යෝජනාව. ඇත්තරම කාලීන සාහොඳ යෝජනාවක්. ඒත් එක්කම අපි මේ ආණ්ඩු අරගෙන කෙටි කාලයක් ඇතුළත මාස දැන් 7ක් විතර මේ වෙනකොට අත්පත් කරගෙන තියෙන තත්ත්වය පිළිබඳවත් අපි හොඳ අවබෝධයක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මං හිතනවා දේශපාලන පක්ෂ පාට ભેදයකින් තොරව කවුරුත් පිළිගන්නවා දැන් රට ආර්ථිකමය වශයෙන්, මූල්‍යමය වශයෙන්, දේශපාලනික වශයෙන්, සමාජීයමය වශයෙන් ස්ථාවර වෙමින් තියෙනවා කියන එක. තව මේක රැකගෙන ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒකට ජාත්‍යන්තර සංවිධාන, විදේශ රාජ්‍ය නායකයන්, තානාපති නිලමෙ හැම කෙනෙක්ම සාකච්ඡාවලදී අඩු වැඩි වශයෙන් මෙන්න මේ යහපත් ආණ්ඩුකරණය පිළිබඳ ආණ්ඩුවේ මැදිහත් වීම පෙන්눔 කරනවා. ඒක රට ඇතුළෙත් අපි පෙන්눔 කරලා තියෙනවා. ගත යුතු ක්‍රියාමාර්ග, යහපත් ආණ්ඩුකරණය පිළිබඳව ඉදිරිපත් කරපු ගවර්නන්ස් ඩයග්නොස්ටික් ඇනලිසිස් එක සම්බන්ධින් ක්‍රියාමාර්ගත් අපි ඉදිරියට අරන් යමින් තියෙනවා. නීතියේ සමානව සැලකීමේ ආධිපත්‍යයට මැදිහත් වෙලා තියෙන එක හරියාකාරට කරන්න, ඒ වගේම කිසිම ආකාරයක දේශපාලන බලය අවභාවිත නොවීම තියෙනවා, වංචා දූෂණ නැති මේ තත්ත්වයක් තියෙනවා. මම හිතනවා විපක්ෂයේත් අපි කතා කරනකොට නිරන්තරයෙන් මේ පිළිබඳව පිළිගන්නවා. ඔව්, යම් ආකාරයක මේ තත්ත්වය ස්ථාවර වෙලා තියෙනවා. එහෙනම් රට පිළිබඳ වගකීම යුතු පුරවැසියෙක් විදිහට විය යුතු වන්නේ තත්ත්වය ආරක්ෂා කරගෙන තව ඒක ඉදිරියට අරන් යන්න දිශාවට වැඩ කටයුතු කිරීම මිසක් එය බිඳ වැට්වීමට කටයුතු නොකිරීම. මම දකිනවා බොහෝ දුරට අපේ කරන අදහස් වලදී ඒක දැනුවත් හෝ නොදැනුවත් හෝ දේශපාලන වාසි ගැනීමට හෝ අවශ්‍යතාවයක් වෙනුවෙන් කරනවාද කියලා මට දන්නේ නැහැ. හැබැයි මේ තනි සිද්ධි තොරතුරු අරගෙන කරන ප්‍රකාශන වලදී ප්‍රධාන වශයෙන් මේ ශේත්‍ර දෙකක් පෙනෙනවා. මේ යන ගමන, මේ ස්ථාවරත්වය ඇත්තටම හොඳ තත්ත්වයක පරිවර්තනය කිරීමට අකුල් හෙලන බාධා කරන ප්‍රවණතාවයන් දෙකක්. එකක් තමයි ජාතිවාදී ප්‍රවණතාවය. අපි කවුරුත් දන්නවා මේ ජාතිවාදය නිසා ලංකාව ගෙවපු මිල ඉතාම වැඩි. ඒක අපිට ගණනය කරලා පෙන්눔 කරන්න පුළුවන් එකක් නෙමෙයි. මනුෂ්‍යත්වයට නොගැලපෙන දෙයක්. අද මේ සභාවේදී නිරන්තරයෙන් සමහර සිද්ධීන් සම්බන්ධ කරගන්නවා මේ ජාතිවාදයට. යම් ජාතිකත්වයේ මතය මේකට සම්බන්ධ වෙන්නේ නැහැ, මේ විදිහට වැඩ කරන්නේ නැහැ මේ කියන අපි හිතනවා කවුරුත් මේ ජාතිවාදයේ පිටු දකින්න ඕනේ. අද ලෝකයේ තියෙන ඉතාමත්ම ඉහළ තැනක මේ මනුෂ්‍යත්වයේ කරේ යන ගමන ඒකට බාධා තියෙනවා. හැම රටවලම අපේ රටෙත් මෙන්න මේ ජාතිවාදී බාධකයේ තියෙනවා. ඒක නැවත හිස ඔසවමින් උත්සාහධර්ණ බවක් පෙන්වනවා සමහර අදහස් දැක්වීමලක පිටු දකින්න ඕනේ. දෙවැනි කාරණේ තමයි අවිශ්වාසය ගොඩ නැගීම, අධෛර්යයට පත් කරන කටයුතු කිරීම. මොකද රටක් ගොඩ ගන්නකොට සෑම කෙනෙක්ම විශ්වාසවන්ත ඉදිරියට එන්නට ඕනේ. හැම කෙනෙක්ම ව්‍යවසායක හැකියාවන් අරන් ඉදිරියට එන්නට ඕනේ. ආයෝජකයන් තමන්ගේ ඉතුරු කරගත්තු මුදල් ධනය ඉතිරි කිරීම ආයෝජන සඳහා පෙළඹෙන්න ඕනේ. ඒකට ඉන්නේ නැහැ අවිශ්වාසය හැදුවොත්. දැන් විශ්වාසය හදන පදනම හැදිලා තියෙන්නේ, ස්ථාවරකරණය කරලා තියෙන්නේ. හැබැයි අපිට කියන ගොඩාක් කතාවලදී මේ අවිශ්වාසය තමයි මතු කරන්නේ. කරන්න බෑ. ටැරිෆ් එක දැන් ඔය US ඇමරිකාවේ ටැරිෆ් එකත් 144න් 30 ගත්තර එක මදි. කරන්න බෑ. තව බිඳ වැටෙනවා. මේක කරන්න බෑ. මෙච්චර දඟල ඒ විදිහේ ප්‍රශ්න මතු කළා. ඒ අවිශ්වාසය. ඒ වගේම ආර්ථිකයේ පුරෝකතනේ අපි දන්නවා දශකයක් අහිමි වුණා. ඒ දශකයේ අහිමි වීමෙන් අනෙකුත් කරුණු වලට අමතරව ආර්ථිකයේ අහිමි වීම නිසා දහස් සංඛ්‍යාත ජනතාවක් මේකෙන් දුක් විඳිනවා. ඉතින් අදත් මේ කතාවලදී පෙන්වුවා මේ ලෝක බැංකු පුරෝකතන යන්න බෑ 3.1යි. අපි පිළිගන්නවා ආයතන විවිධ කණ්ඩායම් පුරෝකතන කරන්නේ ඒ තියෙන දත්ත මත. ඒ පුරෝකතන 100%ක් එහෙම වෙන්නේ නැහැ. ඒ මූල්‍ය අරදුම මුදලම ලෝක බැංකුවම ගිය අවුරුද්දේ 2.3යි 3ක පුරෝකතනය කළා. නමුත් ඒක අවසන් වුණා 5කින්. හැබැයි මේ පුරෝකතන කරන්නේ ඒගොල්ලන් සතුව තියෙන දත්ත. ඒ වගේම මේ දත්ත පුරෝකතනයක් කරනකොට අද පැවිදිලා තියෙන ලෝක තත්ත්වයේ තියෙන අවදානමුණු සැලකිලට භාජනය කරලා ඒගොල්ලන් තමුන්ගේ පුරෝකතන ටිකක් ළඟට යන විදිහට තමයි කරන්නේ. ඒකෙන් කියන්න බෑ පුරෝකතනය කරපු එක තමයි ලංකාවේ ආර්ථිකයේ ඉදිරියේ තියෙන්නේ. ඒ නිසා ඊටාම භයානකයි. යන්න එපා, ආයෝජනය කරන්න එපා කියන මේ සැකය හදන්න එපයි කියලා මම යෝජනා කරනවා. මොකද අපි මේ වැඩ කටයුතු කරන්නේ හිරවුණු කන්ස්ට්‍රේන්ට් සහිත යාමුකේ. අපිට මේ වැඩ පිළිලක් ඇතුළේ යන්නේ. ඒ නිසා සියල්ලගේම සහයෝගය එතෙන් ලබා ගන්න ඕනේ. එතෙන්දි මේ ව්‍යවසායකත්වයේ පිළිමද කාරණේ ඉතාමත්ම වැදගත්. අපි මේ ව්‍යවසායකත්වයේ අපි හායි තේරුම් ගන්නට ඕනේ මානව ශ්‍රමය නිෂ්පාදන ක්‍රියාවලියට පළදායි විදියට දායක කර ගැනීම තමයි ශ්‍රමයේ ව්‍යවසායකත්වයේ වැදගත්කම වෙන්නේ. එහෙම නැත්නම් ව්‍යවසායකත්වයේ පිළිබඳ අපේ අර්ථකථන ගැන්වීම වලදී සමාජයට හිතනවා මොකක් හෝ ව්‍යාපාරයක් කිරීම, වෙනදාමක් කිරීම, යම්කිසි ලාභයක් හොයා ගැනීම, කිසියම් ආයතනයක කියලා රැකියාව කරනවා වෙනුවට දැන් වැරදි අදහසකුත් තියෙනවා මේ ආයතනවල කියලා ජොබ් කරන්න එපා, රැකියාවට යන්න එපා, ඔබ තනියම ව්‍යවසායකයෙක් වෙන්න කියලා. මේක යම් ආකාරයක වැරදි අර්ථකථනයක්. හැබැයි ව්‍යවසායකත්වය කියන්නේ තමුන්ගේ ශ්‍රමය විවිධ ආකාරයකට නිෂ්පාදන ක්‍රියාවලියට වැඩි ඵලයක් ලබා දෙන විදිහට දායක කරගන්න එක. ඒකට ඔහුගේ නිර්මාණශීලී හැකියාව, ප්‍රාග්ධනයේ ගැනීම, ව්‍යාපාර කිරීමේ හැකියාව, ශ්‍රමයේ ඉතාමත්ම කාර්යක්ෂම වැඩ කිරීම මේ ශේත්‍ර ගණනාවක් දුවනවා. එහෙනම් අපේ වගකීම වෙන්නේ එන්නේ ශේත්‍ර ගණනාවක් දුවන ශ්‍රමය මේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුළට සවිමත්ම ගෙනීම. ඒක ජාතික වටිනාකම් කියලා අපි කියන value chain එක. ජාතික තලයේ තියෙන value chain එකටත් ජාත්‍යන්තර වලින් තියෙන global value chain එකටත් මේක සම්බන්ධ කර ගැනීම තමයි අපේ වගකීම. ඒ සඳහා අපි මැදිහත් වෙනවා. මේ සඳහා අනිකුත් ක්‍රියාමාර්ග වලට අමතරව කම්කරු අමාත්‍යාංශයේ යටතේදීත් අපි දන්නවා ලංකාවේ නීති රීති අනපනත් ක්‍රියාත්මක වන හැම තිස්සෙම සේවය සේවකයා අතර ගැටුම් ප්‍රශ්න නීති රීති හදලා තියෙන්නේ හුදෙක්ම වඩාත් හොඳ මහජන සම්බන්ධතාවයක් නිෂ්පාදන සම්බන්ධතාවයක් හැදෙන නීති රීති වෙනුවට ප්‍රශ්නයක් පැන නැගුණාම ඒ ප්‍රශ්නට උත්තර හොයන නීති රීති. දැන් අපි රට ඇතුලේ තියෙන මේ කම්කරු සම්බන්ධ දැන් නීති රීති සියල්ල එකට එකතු කරගෙන වඩාත් යහපත් නව නිෂ්පාදන සම්බන්ධතා ගැටුම් නැති නිෂ්පාදන සම්බන්ධතා යම් ප්‍රශ්නයක් පැනනගිනවනම් ඒක ඊටාම වගකීමෙන් වගවීමෙන් අවබෝධයෙන් තොරතුරු සහිතව හදාගන්න අනපනත් කෙටුම්පත් අපි සකස් කරන්න විශේෂ කැබිනට් මණ්ඩලයට අපි යොමු කරලා විශේෂ කණ්ඩායමක් දැන් පත් කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ කාරණාවත් මෙතෙන්දී මම සඳහන් කරන්නට ඕන. ඒ අනුව ඊළඟ කාරණේ තමයි අපි සැලකිලට ගන්නට ඕනේ මේ ව්‍යවසායකත්වෙදී මූල්‍යණය කිරීම එක කාරණයක්. හැබැයි හොඳ ව්‍යවසායකත්ව අරමුණු නැතුව මූල්‍යණය කළොත් ඒ කිරීමෙන් බොහෝ දුරට ඵලදායකනේ. අපේ තියෙන අතීත අධ්‍යක්ීම් තියෙන්නේ ගොඩාක් විවිධ ආණ්ඩුවලිනුත් මූල්‍යණය කිරීමේ වැඩසටහන් කරලා තියෙනවා. අපි උත්සාහ කරනවා දැනට මේ මූල්‍යණය කිරීමේ තියෙන වැඩසටහන් ඉදිරියට අරන් ගෙන යමින් ව්‍යාපාර ව්‍යවසායකයන් බිඳ වැටුනේ ඇයි, ඒ බිඳ වැටීමේ බලපාපු සාධක මොනවාද, ඒවටත් උත්තර හොයන්නට ඕන අපි. ඔවුන්ට තොරතුරු විශේෂයෙන්ම තොරතුරු අපි වෙළඳපළ පිළිබඳව තීන්දුව తీරන ගන්නකොට අද තියෙන තත්ත්වය තමයි වෙළඳපළේ බලය මාකට් පවර් එක අතේ තියෙන කීප දෙනෙක් අතේ තොරතුරු තියෙනවා. වෙළඳපළ පිළිබඳ තොරතුරු, භාණ්ඩ පිළිබඳ තොරතුරු, ලාභයේ පිළිබඳ තොරතුරු. ඒ නිසා ඉතා සුළුක ප්‍රමාණයක් මේ තොරතුරු තමුන් සතු තියාගෙන අති බහුතරයකට එහි ප්‍රතිලාභ ලබා දෙන්නේ. අපි අන්නේ තත්ත්වයක් වෙනස් කරගත යුතුනවා. සාධාරණ ආකාරයට තොරතුරු බෙදී යන්නට ඕනේ. ඒවලින් වෙළඳපළ පිළිබඳව ඒ ආකාරයෙන් පුහුණු කිරීම, මිනිසුන් සවිබල ගැන්වීම මේ කියන කාරණාවට අපි අවධානය යොමු කරන්න ඕනේ.
කාලයක් තිබෙන්නේ ඔබතුමාට.
ඒ වගේම මූල්‍ය සාක්ෂරතාවයේ ඩිජිටල් මේ ලිටරසි පරිගණක සම්බන්ධ සාක්ෂරතාවේ මෙවැනි කරුණුත් අපි අවධානය යොමු කරමින් එකට සම්බන්ධ කරගත්තු විධිමත් වැඩපිළිවෙලකදී ඔබතුමාගේ යෝජනාවට අනුව අපි විධිමත් මූල්‍යණයේ වැඩසටහන් මෙතෙන්ට යෝජනා කරනවා. ඒ අනුව දැනටම ක්‍රියාත්මක වන වැඩසටහන් කීපයක් තියෙනවා. ඒ දත්ත ගත්තාම කලින් ආණ්ඩුවටත් පැවතිගෙන ඉදිරියට යන e-friends කියන වැඩසටහන යටතේ 2025 වර්ෂයේදීම රුපියල් මිලියන 197ක් මේ වෙනකොට වේදා හැරලා තියෙනවා මේ විවිධ ශේත්‍රවලට. ඒ වගේම එක සමස්තයක් වශයෙන් ගත්තාම බිලියන 2.4ක ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම තවත් ව්‍යාපෘතියක් නෑ ස්මයිල් කියලා කලින් පැවැත්වෙන ලෝන් ස්කීම තාමත් ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ රුපියල් මිලියන 408ක් බැංකු 10ක් හරහා විවිධ ශේත්‍රවලට ශේත්‍ර 19ක් යෝජනා වෙලා තියෙනවා. හැබැයි මෙතෙන්දී අපි අධ්‍යක්ෂණය පෙන්වන කාරණයක් තියෙනවා. ඒක තමයි එය අර සංවිධිතව මුළු ලංකාව පුරාම ශේත්‍ර තෝරාගෙන යම් සාධාරණ පදනමකට බෙදී ගින්නේ නැහැ මේ ණය. ඒවා ස්ථානගත වෙනවා බොහෝ දුරට බස්නාහිර පළාත, තෝරාගත්තු දිස්ත්‍රික්ක, සමහර බැංකු. ඒ වගේ ඒක මං හිතන්නේ සංවර්ධනයේ අර ඩිස්පැරිටි එකක් ඇති කරන්න බාධක නැහැ. අපි ඒ තාරණත් මේ අතීත තොරතුරු වලින් හොයාගෙන ඉදිරියට යන්න යෝජනා කරනවා. මේ කරුණු දිහා බලපුවම ඒ කාර්යයත් අපිට පේනවා. ඒ වගේම මේ ලෝන් මේ අතීතයේ දුන්න මේ ස්මයිල් e-friends ලෝන් පිළිබඳව මමත් විශ්වවිද්‍යාලය ඉන්න කාලේ කරපු පරීක්ෂණයක දාගත්තු කාරණයක් තමයි විශේෂයෙන් මේ බස්නාහිර පළාත ඉලක්ක කරගෙන ඒ ණය ඇත්තටම ව්‍යවසායකත්වර නෙමෙයි aran තියෙන්නේ අඩුපොලියට ලබා දෙන්න නිසා දේශපාලන හිතවත්කම් සම්බන්ධතා මත බැංකුවට සම්බන්ධලා ණය ටික අරගෙන තව බැංකුව ගිහිල්ලා තැන්පත් කරන නිසා සැබෑලසම මූල්‍ය ආර්ථික ක්‍රියාවලියට නිෂ්පාදන ක්‍රියාවලියට පොම්ප කරනවා වෙනුවට මුදල් මුදල් විසින් පැටව ගසමින් ගිය අතීතයකුත් අපිට තියෙනවා ඒවල ප්‍රතිඵලත් මේක ඇතුලේ තියෙනවා ඒ වගේම මම සඳහන් කරන්න කැමති කරු නියෝජක කාර්ය සභාපති තුමිනේ අවසාන කරමින් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන මූල්‍ය යෝජනා ක්‍රම කීපයක් තියෙනවා ආසියානු සංවර්ධන බැංකුව මූලණය කරන SME Lock 1 SME Lock 2 කියන ව්‍යාපෘති දෙක යටතේ තිය බැංකු තෝරගෙන අපි refinancing අර revolving වියදම් කරනකොට ණය ගන්නකොට ඒ ප්‍රමාණයට බැංකු වාරා මූලණය කරනවා ඒ අනුව ඒ අදියර එකේදී ඩොලර් මිලියන 206ක් 2016 සිට මේ දක්වා ක්‍රියාත්මක වෙමින් තියෙනවා ඒ අනුව රුපියල් වලින් ඒක නිදහස් කරලා තියෙනවා ඒ සාර්ථකත්වයේ පෙන්눔 කරමින් 2025 වර්ෂයේ වෙනකොට ඒ නැවත ආවරණය වෙලා තියෙනවා රුපියල් මිලියන 16,979ක් මේ ස්ටේජ් 1 ස්ටේජ් 2 වලින් යෝජනා කරලා තියෙනවා ඒ ආ සමානම ප්‍රමාණයක් මේ ආදි වශයෙන් ඒ ඉදිරියේදී ණය ලබා ගැනීමේදී අපිට ණය ගන්න ව්‍යාපාරිකයන්ට එක් බාධකයක් තමයි රැකවරණය ෂුවටිස් තියන්න බෑ අප තියන්න බෑ ඒ සඳහාත් අපි මැදිහත් වීමක් කරමින් ඔවුන්ගේ ව්‍යවසාය අධ්‍යයනය කරමින් අර ක්‍රෙඩිට් ගරන්ටි ඉන්ස්ටිටියුෂන් එක හරහාත් යම් ආකාරයක මැදිහත් වෙමින් ඉදිරියේදී අපි උත්සාහ කරනවා ක්‍රමවත්ව විධිමත් බැංකු පද්ධතියක් ඒ අවසාන ඉලක්කය සංවර්ධන බැංකුවකුත් හදමින් ප්‍රාදේශීය මට්ටමිනුත් ලංකාවන් පුරාම පැතුරුණු හොඳ මූල්‍ය පද්ධතියක් නිෂ්පාදනයේ ඉලක්ක කරගත්තු ඒ සඳහා ඔබලාගේ අදහසුත් අරගෙන මේ යෝජනාව අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරමු කියලා යෝජනා කරනවා බොහොමත්ම